හොඳයි. සාදු සාදු සාදු. 2023 වසරේ පළවෙනි මාසේ 8 වෙනිදා විපස්සනා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත ප්‍රඥාවන්ත සතිමන්ත වීරියමන්ත පින්වත්නි, අනිත් පන්සල්වලදී හම් වෙන්නේ නැති සම්මාන ගොඩක් පින්වතුන්ට ලබා දුන්නා. අනිත් පන්සල්වලදී ඉන්නේ ශ්‍රද්ධාවෙන් විතරයි, ප්‍රඥාවත් නැහැ, සතිමත් නැහැ, වීරියමත් නැහැ පින්වතුනි. එසා අපේ පින්වතුන් නිදිමන්ත කියලා වචනයක් පාවිච්චි කරේ නැහැ, ඒ නිසා නිදාගන්න එපා. හොඳයි පින්වතුනි, කටුවක් ඇනිලා වෛද්‍යවරයෙක් ළඟට යනවා. ඩොක්ටර්, හරි වේදනාවයි, කටුවක් ඇනිලා තියෙනවා, ගලවලා දාන්න පුළුවන්ද? ඉතින් ඒ වගේ තමයි ධර්මය අහන්න එන සියලු පින්වතුනොත් මේ මනසේ ඇනිච්ච කටුව ගලවල දායම සඳහා එඹිලිපිටියේ ආනන්ද කියන වෛද්‍යවරයා ළඟට ඇවිල්ලා තියෙනවා. ඉතින් වෛද්‍යවරයා කියන මේ කටුවේ ප්‍රමාණය සහ ස්වභාවය බලලා ලොකු ශල්‍ය කර්මයකින් කටුව ගලවන්න වෙයිද? මේක ඉතාම සුළු දෙයක්, මේ මොහොතේම ගලවන්න පුළුවන් වේද? ඒකෙන් පස්සේ මොන වගේ තත්ත්වයක් ඇති වේද කියලා වෛද්‍යවරයා විග්‍රහයකුත් කරාවේ. මොකද එක එක අයගේ හිත්වල ඇනිච්ච කටුවල බරපතලකම එක එක විදියයි. සමහර අයගේ කටු නෙමේ ඇනිලා තියෙන උල්. එතකොට කටුවක් කියන්නේ බොඩි දෙයක් නේද? උලක් කියන්නේ ලොකු දෙයක්. උලක් ඇනුනහම ඉතින් මේ උල් දරාගෙන ඉන්න පින්නතුන්ගේ මේ පරීක්ෂා කරලා බලලා ඒට අවශ්‍ය කරන උපදේශ ලබා දෙනවා. මේ කටුව එළියට ඇද ගැනීම සඳහා හෙළ බෙහෙත් නම් තියෙනවා, ඔය පොල් සීනි වැනි දේවල් මලවල බැඳලා ටිකක් එක එක බෙහෙත් වර්ග තියෙනවා. කටුව හිමින් සැරේ හම මෙලෙක් කරලා කඩුව බොහෝ පහසුවෙන් ඇදලා එළියට ගන්න. ඉතින් පින්නතුන් මේ ධර්මයේ දේශනා කිරීම කියන්නේ, ධර්මයේ ඇසීම කියලා කියන්නේ අපි අර ඇනිච්ච කටුව ඒ ප්‍රදේශයේ ටිකක් මෙලෙක් කරනවා, මෘදු බව ඇති කරනවා, අනතිමානී බව ඇති කරනවා, එය සුවච බව, ඒ කොටසේ පහසුවෙන් එය එළියට ඇදලා දාන්න පුළුවන් මට්ටමට ලිහිල් කරගන්නවා. ඉන් පසුව වෛද්‍යවරයා නිසි මට්ටමට, කටුව ඉවත් කිරීමේ මට්ටමට, සුදුසු මට්ටමට පැමිණිහාම ඉතාම ලෙහෙසියෙන් එච්චර වේදනාවක් නැතුව ඒ කටුව හෙමින් එළියට ඇදලා දාන්න හැකියාව තියෙනවා. පෑදලිනේ වෙනතරේ. ඉතින් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා කියන්නේ කටුව බුරුල් කරගන්නවා තමන්ගේ හිතේ. තමන්ගේ හිතේ තියෙන ඝන ගතිය, දෘඩ ගතිය බුරුල් කරගන්න ඕන. මිනිස්සු ළඟ තියෙන මොන වගේ ගතියද තියෙන්නේ? දැඩි ගතිය. හරි මමත්වයෙන් ඉන්නේ. මේක පින්නතුනි සල්ලි වැඩි වෙන්න වැඩි වෙන්න, බලය වැඩි වෙන්න වැඩි වෙන්න, මිනිස්සෙක් ළඟ මෝහය වැඩි වෙන්න වැඩි වෙන්න ඝන ගතිය, දෘඩ ගතිය වැඩි. සමහරලාට ප්‍රඥාව තියෙනවා, ගොඩක් ධනෙ බලය තියෙන අයට ඒතර ඝන ගතිය වැඩි. එච්චර පොහසත් නැති අයට එච්චර ඝනගතිය දෘඩගතිය නැති වුණාට මෝහය වැඩි ප්‍රඥාව අඩුයි. මෙන්න මේ විවිධ සාධක නිසා තමයි විවිධ හේතු නිසා තමයි නිවන් දකින්න බැරි. සමහර අයට ප්‍රඥාව තියෙනවා, වෙනතුනේ ශ්‍රද්ධාව නැහැ. සමහර අයට ශ්‍රද්ධාව තියෙනවා, ප්‍රඥාව නැහැ. සමහර අයට ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකම තියෙනවා, සිහිය නැහැ. සමහර උදවියට සිහියක් තියෙනවා, වීරිය නැහැ. මේ සියල්ලක්ම එක්තැන් වෙන්න ඕන. ඉස්සර රෝධ දෙක නැතුව පිටිපස්ස රෝධ දෙක තිබුණට වැඩක් නැහැ නේ වාහනයක. ඒක රෝධ හතර කියන්නේ යන්න. රෝධ තුනක් තිබිලා රෝධ එකක් නැති වුණත් යන්න බෑනේ. හතරම තියෙන්න ඕන. හතරම තිබුණට වැඩක් නැහැ නේ එන්ජිමක් තියෙන්න ඕන. එන්ජිමක් තිබුණට වැඩක් නැහැ නේ ඒකට අවශ්‍ය කරන ඉන්ධන ගෑස් තියෙන්න ඕන. ගෑසුත් තිබ්බට වැඩක් නැහැ නේ. ඒක හොඳින් පදවන්න පුළුවන් මිනිස්සෙක් ඕන. මෙන්න මේ කාරණා සියල්ල එකතු වුණු තැන රතයක් පදගෙන යනවා. ඒ වගේම තමයි පින්නතුනේ මේ මනස තුලත් ඔය සියල්ලක්ම මම හදන්න ඕන. ඉතින් මගේ වගකීම පින්නතුන්ගේ සතිය දියුණු කරන්න දේශනා කරන්න ඕන. ප්‍රඥාව දියුණු කරන්න කරුණ දේශනා කරන්න ඕන. ශ්‍රද්ධාව දියුණු කරගන්න කරුණ දේශනා කරන්න ඕන. සම්මර්ෂණ ඥානය දියුණු කරගන්න කරුණ දේශනා කරන්න ඕන. මේක දේශනයක් පින්නතුනේ සෙල්ලමක් නෙමෙයි. හැමදේම බලබලා මේ ඇත්තන්ගේ අඩුම කුඩුම මොනවද කියලා බලබලා ඒවට එකතු කරන්න ඕන. අර හෝටල් වල ඉන්නවා ආහාර පිසින්නන්, ලොකු හෝටල් වල එකේ ඉන්නවා චෙෆ් කෙනෙක්, ලොකු කෙනෙක්. එයා හැම ආහාරයෙම රස බලබලා යනවා. රස බලබලා ගිහිල්ලා මේ මේකට මේව මදි කියලා ඉතින් එකතු කරනවා නේ. ඉතින් අර ඒ වගේ පින්නතුනේ පින්නතුන් හදාගෙන යන මනසේ එතන ඉන්න විවිධ පින්නතුන් ඉන්නේ විවිධ රසයන් තියෙන්නේ තමන් හදාගත්ත වෑංජනේ, හදාගත්ත මනසේ. ඉතින් සියලු දෙනාටම එක කාරණයක් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එක්කෙනෙකුට වීරිය ටිකක් වඩවන්න ඕන, තව එක්කෙනෙකුට ශ්‍රද්ධාව ඇති කරන්න ඕන, තව කෙනෙකුට ප්‍රඥාව ඇති කරන්න ඕන, තව කෙනෙකුට සිහිය ඇති කරන්න ඕන. මේක හරි ලොකු ප්‍රශ්නයක් වෙනතුනේ. බුදුරජාණන් වහන්සේ කරුණු දෙකක් දේශනා කරන්නේ ඇයි? කාලේන ධම්ම සවනං කාලේන ධම්ම සාකච්ඡා කියලා දෙකක් ඇයි යොමු කළේ? ධර්ම ශ්‍රවණය කිරීම වගේම පෞද්ගලිකව තමන්ගේ ධර්ම කාරණා පිළිබඳව සාකච්ඡාවක් කර යුතුයි. ධර්ම සාකච්ඡාව කියන්නේ ඒකයි, තමන්ට තේරිච්ච විදිය සහ තමන් තේරුම් ගත්ත විදිය සහ තමන්ගේ අඩුව වැඩිය පිළිබඳව සාකච්ඡා කරගන්න ඕන. ඒසා පිනතුන් මේ කාලයම යොදා ගන්න කිසිම ගැටලුවක් නැ නුවණින් ධම්ම සාකච්ඡාත් සඳහා ධර්ම ශ්‍රවණේ වගේම ධර්ම සාකච්ඡාවටත් යොදා ගන්න. තමන් පිළිතුරක් හදාගෙන අහන්න එපා. පිළිතුරක් නැති ප්‍රශ්නයක් විතරක් තියෙනවා නම් තමන්ට තමන් අහන්න ඕන. සමහරවද විය එකට පිළිතුරත් හදාගෙන තමයි ප්‍රශ්නේ ආන්නේ. පිළිතුරු දන්නවා. එතකොට ඒ දන්නවයි කියන හිතන පිළිතුර එයා හරි කියලාත් හිතනවා. ඒ නිසා වෙන පිළිතුරක් ලබා දුන්නත් ඒක බාරගන්න නැති ස්වභාවයක් එවිට හට ගන්නවා. අන්න ඒ නිසා අපි මතක් කරනවා ශ්‍රී ලාංකික සන්නාමය යනවා පොඩ්ඩක් අපි ජාතික ගීය අපි මැතිමතුරු රටවල්වල ගිහිල්ලත් ඕක තමයි කරන්න. මං හිතන්නේ මේ දවස්වල රටේ තියෙන ආර්ථික තත්ත්වයට අනුව බෝතල් පත්‍ර එකතු කරන රටවල්වල ගිහිල්ලා ඒ මනුස්සය ලංකාවේ එකතු කරනවා. ඒකට හේතුව තමයි ධර්මයක් නිවැරදි විදියට තේරුම් ගත්තේ නැති නිසා ලැබුණු අධ්‍යාපනය ලැබුණු පරිසරය නිවැරදි නොවූ නිසා යහපත් නොවූ නිසා තමයි රටකට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඒ නිසා රටේ සමස්තේම අධ්‍යාපනය දුර්වලයි ධර්මයේ දුර්වලයි ප්‍රතිපත්ති දුර්වලයි. ඒ දුර්වල නිසා ඒ දුර්වල බලපෑම සමස්ත රටේ පද්ධතියටම බලපාලා තියෙනවා. නිදහසෙන් පසුව අපේ ගියේ වලපල්ලට මිසක් ගොඩකට නම් ඇවිල්ලා නෑ පින්නතුනේ. ඒකට වෙන රටවල් වලට දොස් කියන්න බෑ. ඒ රටවල් එහෙම තමයි තරගකාරීත්වයට අනිත් රටවල් කඩා බිඳ දානවා විනාශ කරනවා. නමුත් දක්ෂ පුජ්‍යලයා දැනගන්න ඕන කොහොමත් බෝලර්ස් විකට් යන්න තමයි යවන්නේ. බැට්මන් දැනගන්න ඕන විකට් එක අවකරගෙන බැට් කරන්න. වෙන රටවල් කියන්නේ කොහොමත් බෝලර්ස්ලා වගේ තමයි මේ රට දියුණු වෙන්න දෙන්නේ. අපි දැනගන්න ඕන ඒ රට දියුණු කරගන්න සාර්ථක කරගන්න. මිනිස්සෙක් එහෙම හැටියටත් එහෙමයි. ඊළඟට පින්වතුනි පුජ්‍යලයක් හැටියට ගත්තා ඒත් ඒ ලක්ෂණේ තියෙනවා. මාරය කියන්නේ හැමතිස්සෙම අපිව වටන්න එන කෙනෙක්, අපේ විකට් ඇති කරන්න එන කෙනෙක්. අපි හොඳට සතිමත්ව ඉන්න ඕන, වීරියවන්තව ශක්තිවන්තව ඉන්න ඕන. තේරුණා නේද? ඊරිවන්තව ශක්තිමන්තව ඉන්න ඕන. ඉතාම ශක්තිමත් පහරවල් සනජය සූරිය එල්ල කරනකොට මං කල්පනා කරා මූණන් සිංහලෙක් වෙන්න බෑ, සිංහල පවුලක බෞද්ධ පවුලක කෙනෙක් නම් වෙන්න බෑ කියලා. මොකද හේතුව මේ මෙයාගේ අතපයේ තියෙන හයිය හැටියට. පස්සේ බලාගෙන යනකොට හරි කතාව ඇත්ත, මිනිහා හැදිලා වැඩිලා තියෙන මුස්ලිම් ගෙදරක. හොඳට මාස පාස කාලා ඇඟ හොඳට ෆිට් කරගෙන බෝල දෙකට පැලෙන්න ගහනවා ආවහම. තේරන්නේ අයිය තියෙනවා. මොකද හේතුව ඒක ශාරීරික පැත්තෙන් හය හදාගෙන. ඒ වගේම පින්නතුනේ දැන් අපේ සමාජයට කියලා තියෙනවා තණ්හාව හොඳ නැහැ, තෘෂ්ණාව හොඳ නැහැ, මොකක්වත් හොඳ නැහැ, හොඳ නැහැ, හොඳ නැහැ කියලා අඩපණ කළා. දැම්මට පස්සේ මේ මිනිහා නිවනක් හොයන්නෙත් නැහැ, ආර්ථිකයක් සංවර්ධනය කරන්නෙත් නැහැ, ලස්සනට ඉන්නෙත් නැහැ, රැවුල කපන්නෙත් නැහැ, දත් මදින්නෙත් නැහැ, ගෑනිට සලකන්නෙත් නැහැ, ළමයින්ගේ අනාගතය හදන්නෙත් නැහැ, මොකක්වත් කරන්නේ නැහැ. තේරුණා නේද? වැරදි විදියට ඔළුවට ගියපු දර්ශනයක්. මගේ හොඳ ව්‍යාපාරික මහත්තයෙක් ඉන්නු මට හිමීසරේ කරට කරලා කිව්වා, අපේ හාමුදුරුවනේ මගේ ළමයි නම් මම දහම් පාසල් යවුවේ නැහැ. ඇයි? මුන් මේ ව්‍යාපාර කරන එකක් නෑ, දහම් පාසල් යවුවොත් එහෙම දහම් පාසල් කනවනේ ඔළුව. මම යවුවේ නෑ. හැබැයි දහම් පාසල් ගියපු ළමයකට වඩා අපේ ළමයි හොඳයි. ඒක මට කියන්න පුළුවන්. දම් පින්කම් කරනවා, පන්සල් වලට උදව් කරනවා, ඒ වගේම ඒ සිල්වත්කම් තියෙනවා, ඒ ඔක්කොම තියෙනවා. ඊට වඩා හොඳයි. බලන්නේ මිනිස්සේ ඔළුව. මේ මිනිස්සේ දැනගත්ත පොඩ්ඩක් ඈතින් තියලා මගේ වැඩේ මට අවශ්‍ය ප්‍රමාණයට කරන්න ඕන, ඔළුව කන්න නම් දෙන්න හොඳ නෑ කියලා. මට පොයේ දවසේ හම්බුණා මේ කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි බෞද්ධ අංශයේ මහාචාර්යවරේ. මේ හාමුදුරු විශ්වවිද්‍යාලයට ආවද කියලා මම වාසනාවට ආවේ නෑ කියලා. එදවගෙනෝ හරියට හරි අපේ හාමුදුරනේ. ඒක හරියට හරි කිව්වා. සත්ත පහක වැඩක් නෑ කිව්වා වනා. ඊට පස්සේ මගේ පුට්ටික මම එතුමට දුන්නා, ඔතුමා මේ ටික කියවන්න බලන්න කියලා. අනේ හරි ෂෝක් වටිනු රයින්හල්ද කියලා ඉතින් එතුමා අරගෙන ගියා. ඉතින් එහෙමයි පින්නතුනේ. එසා අධ්‍යාපනය දැනුම කියලා කියන්නේ එහෙම කොටු වෙච්ච තැනක තියෙන දෙයක් නෙමෙයි. ඒක විශ්වයේ පැතිරිච්ච දෙයක්. ඒ පන්ති කාමරයක් ඇතුලේ ගිහිල්ලා ඩෙස් එකක් රත් කරලා සහතිකයක් ගත්ත කියලා කියන්නේ ඒ සම්බන්ධයෙන් උගතෙක් වෙන්නේ නැහැ, ගුණවතෙක් නොවි. ඒ නිසා සමස්ත පද්ධතිය දුර්වලතා තියෙනවා. ඒ දුර්වලතා හදාගන්න මෙතන තැන පින්නතුන්ට. මේ ධර්ම දේශනා ටික ශ්‍රවණය කරනකොට ඔය ඔක්කෝම හැදිලා මනස ඇතුලේ ඔබ ඉතාම පරිපූර්ණ මනසකින් යුක්ත කෙනෙක් බවට පත් වෙයි. ඒ පරිපූර්ණ මනසක් ඇති කරගන්න ඕනම කෙනෙකුට පරිපූර්ණ ජීවිතයකට වාසනාව භාග්‍ය තියෙනවා. නිවන කොහෙද තියෙන්නේ? සොයා ගන්න ඕන කාරණයක්. නිවන කොහෙද තියෙන්නේ? දැන් උත්තරයට තමන් පිවිසෙන්න ඕන. උත්තරේ මතක් කරගන්න නෙමෙයි ඕන, උත්තරයට තමන් පිවිසෙන්න ඕන. තේරුණාද? සමහර ඉතාම ජනප්‍රිය තැන් මේ රටේ විහාරස්ථාන, දහස් ගණන් සිල් ගන්න තැන් නම් කියන්න ඕනේ. එතන ඒ මහත්මයෙක් මෙවිල්ලා කිව්වා, ස්වාමීන් වහන්සේ මෙතන ඉන්නකෝ අවුරුදු 20කට වැඩිය මෙතන එක දිගට සිල් ගන්න අය. ඒත් කිසි වෙනසක් නැහැ කිව්වා. හැමදාම එකම කතන්දර ටික එකම තැන කිව්වා. ඔබ වහන්සේට බැරිද කියලා අහුවා. පොඩ්ඩක් මේ මිනිස්සයා පියවරක් උඩින් තියන්න. ඒක තමයි මගෙන් ඉල්ලීමක් කරේ. මේ ලොකු තැනක් මේ රටේ තියෙන ලොකුම තැන. පොඩ්ඩක් බැරිද මේ කියන්නේ ලොකු මිනිස්සෙක්, මේක ප්‍රධානීෙක් ඒකේ ඉන්න. ඒ මිනිස්සෙම පිළිගන්නවා. Tamanට වැඩක් නැහැ, මෙච්චර කාලයක් ඇවිල්ලා ඉන්නවා. වැඩක් නැහැ, එකම තැන ඉන්නේ. පොඩ්ඩක් පියවරක් උඩට ගන්න. එක කාරණයකින් හරි. දැන් මේ පින්නතුන් දන්නව නිවන කොහෙද තියෙන්නේ කියලා ඇසුවාම ඒ කාරණේ දන්නව. ඒ වගේම මනස එතෙන්ට ගන්න පුළුවන් උදවිය ඉන්නවා. ඒ තැන්වල නැහැ. දන්නේ නැහැ. එතෙන්දි තමයි ඒ කාරණේ පිළිබඳව පොඩ්ඩක් කල්පනා කරන්න හරි පෙළඹෙන්නේ. ඉතින් පින්නතුන් වාග්්‍යවන්තයි. නිවන කොහෙද තිබෙන්නේ? බුදුරජාණන් වහන්සේට පුළුවන් කියනවනේ ජලය මත ඇවිදගෙන යන්න පුළුවන් ජලය නොගෑවේ. අපිරිසුදු අසූචි කන්දක් මත ඇවිදගෙන යන්න පුළුවන් අසූචි නොගෑවේ. සිහිනයක් දකිනවා. මුළු මහද්වීපයම මෙට්ටයක් කරගෙන ඒ මත සැතපිලා, එක අතක් එහා පැත්තේ සාගරේ, අනිත් අත අනිත් පැත්තේ සාගරේ, පා දෙක අනිත් පැත්තේ සාගරේ, අසූචි කන්දක් මත ඇවිදිනවා අසූචි නොතෙරවේ, ජලය මත ඇවිදිනවා ජලය නොතෙරවේ. මේ කියන පින්නතුනේ බුදුවරයෙක්ගේ ස්වභාවය ලක්ෂණය. ඒ වගේ පින්නතුනේ අපිට අපේ මේ ඉන්ද්‍රියන් වල තැවරෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි අසූචි කන්දෙන්න තැරෙවේ. තැවරී ඉන්නවා කියන්නේ ඒකට. අපිට අපේ සිත ඇතුලේ තැවරෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි අසූචි කන්දෙන්න තැරවීම. ඊයේ පෙරේදා කොහොම හරි අරාබි රටක වැඩ කරන පුතෙක් කතා කරලා කිව්වා, ස්වාමීන් වහන්ස මං අවුරුදු 5ක් විතර වෙනවා ස්වාමීන් වහන්සේගේ බණ අහනවා. මට එක වෙලාවක අහලා 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 මේක අවබෝධ වෙන්නේ නැති නිසා මම වාහනේම බණ එක ඕෆ් කරලා මං ආයි බණ අහන්නෙත් නැහැ කියලා කල්පනා කරලා වාහනේත් නතර කරලා පාරේ ගහක් දිහා බලාගෙන හිටියා කිව්වා. එතකොට එතුමට පෙනුනලු ගහත් එයාට හිනා වෙනවා කියලා. උඹට මේක තාම තේරුම් ගන්න බෑ මොකද මේක කියලා. ගහත් එයාට හිනා වෙනවා, උච්චම් කරනවා, ගහ හිනා වෙනවා වගේ දැනෙනවලු. ඊට පස්සේ මනුස්සයන ලස්සන සිතුවිල්ලක් පහළ වෙනවා, අදහසක් පහළ වෙනවා. ඒ වචනේ ඒ පුතාගේ. ඒ පුතා කිව්වා, ස්වාමීන් වහන්සේ මට එක වරම ආධ්‍යාත්මයෙන් නැගී ආපු දේ තමයි රවට්ටන්නෙත් හිත. රැවටෙන්නෙත් හිත. ඒ වෙලාවෙම මොකද්දෝ පරිවර්තනයක් වුණා කව, මුළු ආත්මයම වෙනස් වීගෙන ගියා කව, මුළු ඇඟෙම්ම මුළු ජීවිතේම. එදා ඉඳලා ලොකු වෙනසක් තියෙනවා, පුදුම සතුටක් තියෙනවා, පුදුම විදියට මේ ලෝකේ අර වෙනද අල්ලගන්න ස්වභාවය දැන් මගේ ළඟ නැතුව ගිහිල්ලා තියෙනවා. ඒක අසිරිමත් හාමුදුරුවනේ මට ඉවලෙම කතා කරන්න හිතුන රෑ වැඩි හින්දා කතා කරේ නෑ. අසිරිමත් සිද්ධිදාමයක් වෙලා තියෙනවා කිව්වා. මොකද ඔබේ සිතට ධර්මය තේරුම් යන්න ඕන. ඔබ තේරුම් ගත්තට වැඩක් නැහැ. ඒතෙන්දී ඒ දරුවට සිද්ධ වෙලා තියෙන මොකද්ද? එයාගේ හිතට තේරුම් ගියා. තේරුණානේ? දැන් මේ ඔබට මම බන කියන්නේ නැහැ. මම හදන්නේ ඔබේ සිතයි. ඔබත් හදන්න ඕන ඔබේ සිතයි. ඔබ ගොඩාක් හොඳයි. ඔබේ සිතම හරිම නරකයි. ඒකනේ සිද්ධිය. සිතයි හදන්නේ. සිතයි හදන්නේ. එහෙනම් ඒ දරුවා හදාගත්තේ මොකද? ඒ දරුවා හැදුන්නේ. ඒ දරුවට ඒ අත්දැකීමක් වශයෙන් ආවේ ඒ දරුවගේ හිත හැදෙන වෙලාවේ ඇතිවෙච්ච වෙනස. මොකද ඒ වෙනස? සිතයි රවට්ටන්නේ, සිතමයි රවටෙන්නේ. ලස්සන කතාව. හොඳට මතක තියාගෙන මතුර මතුර ඉන්න. සිතයි රවට්ටන්නේ, සිතමයි රවටෙන්නේ. අපි මිනිස්සුන්ගේ බැඳීම් හරි පුදුමයි. අපි හිතමු අපේ මිනිස්සෙක් ගවයෙකුට ආදරය කරනවා. මෛත්‍රී සහගතව බොහොම ආදරය කරනවා. මිනිස්සෙක්ගෙන් ඇහුවා, මම මේ සතාට හරි ආදරේ මගේ දරුවෙකුට වගේ කියනවා. මිනිහා ආදරයට මොකද කරන්නේ? ඒ සතාගේ නාහි විදිනවා. ආදරයට නාය විඳලා ඉතාම වේදනාකාරී වෙන විදිහට ලණුවක් දාලා තියෙනවා. සමහරලාට ඒක ලේට් එනවා. එවනේ ආදරේ තවත් වැඩි වෙනවා. මගේ නමේ අකුරු දෙක AR හරි BR හරි SR හරි නමේ යාගේ අකුරු දෙක මම මේ සතාට පණ වගේ ආදරේ කියලා අර ගෙනල්ලා කකුල් දෙක අතර බැඳලා ඉවර වෙලා SR කියලා ගහනවා. හරක ගෑගේ මොකද මේ ආදරේ වැඩි කමට. ගාලක් හදලා කොටු කරනවා, ඒකට තනකොළ ගෙනල්ලා කපලා දානවා. ස්වභාවික ඉපදල්ලගේ සතාට ලේසින් කන්න යන හම්බෙන මේ ආදරේ වැඩි වෙන තරමට මිනිස්සුන්ගේ සිතටත් ආදරේට කරන්නේ ඕකම තමයි. තමන්ම තමන් හැම ගහ ගන්නව, තමන්ම තමන්ට නාස්ලලු දා ගන්නව, තමන්ම තමන් හිර වෙනවා තමන්ගේ හිත ඇතුලේ. ඊට පස්සේ ඔහොම ඉන්න ගමන් පිරිමියෙක් නම් ගැහණියකට ආදරය කරනවා. ගේ ගෑණිට කරන්නේත් ඒකම තමයි. ගෑණිගේ නාහේ විදිනවා, ගෑණි හැම ගහනවා, ගෑණි කොටු කරලා මොන දෙයක් කාලේද බී කියලා ඔක ඇතුලේ කියලා හිර කරලා දානවා. ගෑණිකට කරන්නේත් ඒක. ඊළඟට ගැහණියක් පිරිමියෙකුට ආදරය කරනවා. ඒත් ගැහණිය කරන්නේත් ඒක. පිරිමියාගේ නාහේ විදිනවා, පිරිමියා හැම ගහනවා. ඒක දවසක් නෙමෙයි ජීවිතාන්තය දක්වා හැමදාම. ඊට පස්සේ කොටු කරලා දානවා. එතකොට අපිට මේ බැඳීම් කියන දෙයින් අපි බැඳීම කියලා කරන්නේ හිරිහැරයක්. අපි කුරුල්ලෙකුට ආදරය කරනවා. කුරුල්ල හිමින් සැරේ අල්ල ගන්නවා. ගෙනල්ල කූඩුවක් ඇතුලේ දානවා. ඌට වතුර ටිකක් දෙනවා. ඌ හිර කරලා දානවා. ඊට පස්සේ උදේ පාන්දර යන ගමන් පෙත්ත පුතේ බත් කෑවද කියලා අගෙන යනවා. කෑව කියනවා. ඌ දන්නේ නැහැ. ඌගේ ඌඩු ඇතුළට වෙලා වින්දිනවා. ඒක නිසා මේ පින්නතුනේ ප්‍රේමතෝ ජායති සෝකෝ. ඒ නිසා මම කැමති නැහැ මට කවුරුත් ලෝකෙ ප්‍රේම කරනවට. මොකද හේතුව මේ මිනිස්සේ අල හිර කරන්න බලනවානේ. එතකොට අපිත් ලෝකෙට කාටවත් ප්‍රේම කරන්න ඕනත් නැහැ. අපිට ලෝකෙ කවුරුවත් ප්‍රේම කරන්නත් ඕනේ තම තමන් හිතපියක පාඩුවේ. ඒ යෝජනාව හොඳ නැද්ද? තම තමන් පාඩුවේ ජීවත් වෙන්න. කාගේ කාගේත් නිදහස අගයමින්, කාගේ කාගේත් සැනසීමා අගයමින්, කාගේ කාගේත් සතුට අගයමින්, කවුරු කවුරුත් නිදහසේ සන්තෝෂෙන් ජීවත් වෙන්නකෝ. ඒ ඉහළ ගුණයක් අපේ ඉතිහාසෙ තිබුණා කියලා කියනවා. බොහොම රූමත් කාන්තාවකට වටිනා මැණිකක් අරගෙන දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුර තුඩුව දක්වාම ගමන් කරන්න හැකියාවක් තිබුණා කියලා. දැන් නම් කාන්තාවකට යන්න පුළුවන්. හැබැයි මැණික් ගල මගදී අරගන්නවා. දැන් තියෙන ක්‍රමයට අනුව කාන්තාවට ප්‍රශ්නයක් නැහැ. බෑග් එක උදුරන් දුවනවා. සමාජ පරිවර්තනය වෙලා දැන් කියයි 2000 ගණන් කියන වසරක් තිබුණා. ඒ කාලේ කාන්තාවකට යා හැකිකම තිබුණා, බෑග් එකක් අරන් යෑම හැකියාව තිබුණේ නැහැ කියලා. ඉතින් මේ සත්සිත යහපත් සිත තමන්ගේ හදාගන්න අවබෝධයයි දියුණු වෙන්න ඕන. ඒ නිසා අපි ළඟ එන පුතජන සංකල්ප ධර්මයෙන් සෝදා පවිත්‍ර කරගන්න. මැණික් ගලක් අරගෙන ඒ මැණික් ගලේ පළදු අයින් කරලා, ඒ මැණික් ගලක් මනාකට පිරිසුදු කරලා උපමට්ටම් කරලා ගන්නවා වගේ වැඩක් තමයි පින්න තුනේ හිත හදනවා කියන වැඩපිළිවෙල. එනිසා සමහර උද්වීගේ මැණික් තියෙන පළුදුයි. සමහරගේ මැණික් තියනවා ඒක උපමට්ටම් කරලා නැහැ. උපමට්ටම් කරගන්න ඕන තමන්ගේ හිත. උපමට්ටම් කරලා ඒක වටිනා තැනක වටිනා ආකාරයකට තියන්න ඕන. අන්න ඒකට කියන ඒ නිසා කියන අපි ධර්ම රත්නය ධර්මයේ මැණිකක් වෙන්නේ. බුද්ධ රත්නය බුද්ධ රත්නේ වටිනා කියන දෙයක් නිසා තමයි රත්නය කියලා කියන්නේ. ඒ නිසා ඉස්සර කාන්තාවන්ටත් ඔය නුවර පළාතේ එහෙම වැඩිපුරම මැණිකේ කියලා කතා කරානේ. මැණිකේ මන් දන්නේ මේ දකුණු පළාතෙත් කතා කරනවා සමහර පමුළවල තමන්ගේ බිරිඳට මැණික කියලා කතා කරනවා. සමහර ස්වාම පුරුෂවරුන්ටත් මැණික කියලා කතා කරන වෙලාවල් තියෙනවා. දැන් මං හිතන්නේ කොළඹ වගේ කතා කරන්නේ පපා මම කියලා තමයි කතා කරන්නේ. මං ඇහුවා මෙයාගේ අම්මද? නෑ අපේ නෝනා. මම මම කිව්වේ නෑ එහෙම තමයි කියන්නේ. පපා කිව්වා තාත්තද? නෑ අපේ මහත්තයායි. ඒක තාත්තා මහත්තයාට තාත්තා කියනවා. කවන්නේ ඉතින් තම තමන්ගේ ආදරේ විකාශනය වෙන විදියනේ නේද? තමන්ට කියන්න පුළුවන් උත්තරීතර වචනයක් හැටියට ඒක ගලපගෙන කියනවා වෙන්නේ නැති. හොඳයි. අපි සිත කොහෙද පිහිටවන්න ඕන නිවන් දකින්න? කොහෙද පිහිටවන්න ඕන? අපි භාවනාවල් වලට ගියාම අපිට ලැබෙන හිත පිහිටවන්නේ එක එක දේවල්. අර අරමුණේ මේ අරමුණේ මේ ස්ථානයේ මේ මේ තැන්වල මෙහෙම මෙහෙම සිත පිහිටවන්න කියලා අපි මතක් කරනවා. දැන් අපි මෙතෙන්දී කියා දුන්නු මාර්ග උපදේශණයට අනුව කොහෙද අපි සිත පිහිටවන්න ඕන? කිසිම තැනක හිත පිහිටවන්න එපා. සබ්බ ලෝකේ අනිරත සංඥා. සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා කියන්නේ අන්න එකට. සියලු ලෝකයන්හි නොහැලීම. ලෝකේ කියලා කියන්නේ විවිධ සංඥා, සිතුවිලි, පද්ධති, රූප දේවල් වලට තමයි ලෝක කියන්නේ. රූප ලෝක, ශබ්ද ලෝක නේද? වේදනා ලෝක, ඔය වගේ ලෝක කියන්නේ අන්න ඒවට. සබ්බ ලෝකේ අනිරත සංඥා. කිසිම ලෝකේට රතියක් ඇති කරගන්න එපා. රතිය කියන්නේ කැමැත්තක්. ඔක්කොම තියෙන්නේ සංඥාවල් වශයෙන් ඉන්න පින්නතුනේ. දැන් මෙතන කවුරුත් නැහැ, කිසිවක් නැහැ. මෙතන නිවසකුත් නැහැ. මෙතන වාහනත් නැහැ, මෙතන දරුවොත් නැහැ, බිරිඳත් නැහැ, යාළුවොත් නැහැ, හතුරුත් නැහැ, කවුරුත් නැහැ. තියෙන්නේ හැබැයි සංඥා ගොඩක්. සංඥා බුද්ධි විඳමින් තමයි ඉන්නේ. ඒක ඇතුළෙම තමන්ගේ සංඥා පද්ධතියේ හැඩේ අනුව තමන් දුක් විඳිනවද සැප විඳිනවද කියලා තීරණේ වෙනවා එයාගේ සංඥා පද්ධතියට අනුව. සබ්බ ලෝකේ අනිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. සතේ පුජ්ජලේ කියන සංඥාවට එන්නෙත් නැහැ. සතේ පුජ්ජලේ නොවේ කියන සංඥාවට එන්නෙත් නැහැ. දකින්නවා කියන සංඥාවට එන්නෙත් නැහැ. දකින්නේ නැහැ කියන සංඥාවට එන්නෙත් නැහැ. රූප පැත්ත ගන්නෙත් නැහැ, ඇස පැත්ත ගන්නෙත් නැහැ. රූප පැත්ත කියලා කියන්නේ මෙතනින් එහා. ඒ පැත්ත අරමුණු කරගෙන සමහර භාවනාවල් තියෙනවා. ඒ පැත්ත අරමුණු කරගන්න නැතුව ඊළඟට ඇස පැත්ත අරමුණු කරගත්ත භාවනාවල් තියෙනවා. ඒ දෙකම ගන්න. ඇසත් ලෝකයේ, ඇසට ගැටෙන දේත් ලෝකයේ. මමත් ලෝකයේ, මගේ කියන දේවලු ලෝකයේ. අන්න ඒ විදිහටයි පින්නතුනේ සබ්බ ලෝකේ අනිරත සංඥා පුරුදු කරන්නේ. මේව මගේ නෙමෙයි කියන්න පුළුවන්. හැබැයි මම අල්ලගෙන ගොඩක් දෙනේ මේව මගේ නෙමෙයි කියලා කියනවා. මොකද්ද? මම අල්ලගෙන. අපි රැඳෙන්න ඕන මමේ කියන තැන රැඳෙන්නත් එපා, මගේ කියන තැන රැඳෙන්නත් එපා. කිසිදු තැනක හිත නොපිහිටවන්න. ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ අරමුණ. අරමුණ කියන්නේ හිස් වචනයක්. ඒක අපි අර භාවිතාවට යොදන දෙයක්. ඒකේ අරමුණු කියන දේවල් නෑ. ඒක තේරුම් ගන්න ඕන වචනේ විශිෂ්ට අර්ථයෙන් තේරුම් ගන්න ඕන. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ අරමුණ. කිසිදු තැනක සිත නොපිහිට වීම. ආකාශ සංඥාවේ පිහිටවන්නේත් නෑ. අන්තවා සංඥාවකත් නෑ, අනන්තවා සංඥාවකත් නෑ. මමෙක් ඉන්නවයි කියන තැන සිහිය ඇත්තෙත් නෑ, මගේ කියන තැන සිහිය ඇත්තෙත් නෑ. කිසිදු තැනක සිත නොපිහිටවන්න. ඔබ එවිට ක්‍රමානුකූලව විශ්වයක් බවට පත්වේවි. පුජ්‍යලයා විශ්වයක් බවට පත්වේවි. විශ්වයක් යනු රූපයක් ඇති දෙයක් නොවේ, සීමාවක් ඇති දෙයක් නොවේ, හටගත්ත දෙයක් නොවේ, නැතිවෙන දෙයක් නොවේ. විශ්වය අසංකාරිකයි බුදුහාමුදුරුවෝ. සැනසීම සත්‍යයත් අසංකාරිකයි. සැනසීම අසංකාරිකයි. සංස්කාර තියෙන තැනක සැනසීමෙන් ජීවත් වෙන්න බෑ. සංස්කාර නැති තැනකමයි සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්. ඔබ කිසියම් තැනක වාසය කරනවාද? ඔබ කිසිම තැනක වාසය නොකරන්න. ඔබ කිසිදු තැනක වාසය නොකරන්න. සිතමයි රවට්ටන්නේ, සිතමයි රැවටෙන්නේ. Thank you. ඔබ රැඳී ඇති තැන ඔබම තේරුම් ගන්න. ඔබ කිසි තැනක කිසිදු තැනක නොරැඳෙන්න. ඒ ධර්මය අනුගමනය කරන්න, අනුගත වෙන්න. එක, ඔබ යම් තැනක රැඳී ඇද්දයි විමසා බලන්න. අංක දෙක, ඔබ කිසිදු තැනක නොරැඳෙන්න. මෙන්න මේ දෙක තමයි ඔබ තුළ ක්‍රියාත්මක වෙන්න ඕන. ඔබ බාහිර රූපයක හෝ ආධ්‍යාත්මික රූපයක නොරැඳෙන්න. එහෙම නැත්නම් මාගේ කියන සීමාවේ තියෙන දෙයක හෝ මම කියන සීමාවේ හෝ තිබෙන දෙයක් තුළ නොරැඳෙන්න. එයින් සිත මුදවා ගන්න. දහමේ අප්‍රමාදී බව කියන්නේ ඒකයි. රැඳෙනවා නම් යම් කිසි තැනක ඒක ප්‍රමාදය ලෙසත්, නොරැඳෙනවා නම් ඒක අප්‍රමාදය ලෙසත් තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. සංඥාවක් තමයි දුක දෙන්නේ, සතුට දෙන්නේ. සංඥාවක් තමයි ඔබ අපායට ගෙනියන්නේ, දිව්‍ය ලෝකයට ගෙනියන්නේ, සුගති දුගති ගෙනියන්නේ සංඥාවක්මයි. සංඥා නිරෝධයට පත්වීම තමයි පින්නතුනේ කිසිදු තැනක නොරැඳීම. වේදනා නිරෝධයට පත්වීමක් කිසිදු තැනක නොරැඳීම. නාම රූප නිරෝධයට පත් කිරීමක් කිසිදු තැනක නොරැඳීම. කාලේ නොරැඳීමක් තමයි කිසිදු තැනක නොරැඳීම. එහි මමෙක් කියන පාර්ශවය හෝ මගේ කියන පාර්ශවය, මේ ද්විත්වය සෑම විටම බැලිය යුතුයි. නොරැඳී තබාගත යුතුයි. එහෙම නැත්නම් ඔබ මමෙක් හැටියට වරදවා ගත්තොත් ශූන්‍යතාවයක වාසය කරාවි. ඒ නිසා වෙන එකෙන් පරිස්සම් වෙන්න. මේ භාවනාව තුළ, මේ පිහිටීම තුළ මමෙක් සිටිනවා දැයි බලන්න. ඔබේ භාවනාව තුළ මමෙක් සිටිනවාද? එහෙමනම් ඔබ යම් තැනක රැඳී ඇති බව එයින් සංඥා කෙරෙනවා. එතනින්ද ඔබ නිදහස් වන්න. ඔබේ භාවනාව ඉතාම ශාන්ත වූද මෘදු වූ දෙයක්ද බවට හෙමින් ඔබ පත් කරගන්න කැපවන්න. ඔබේ පීඩාවල් ඔබට අඟවන්නේ ඔබ තුළ යම් පරේෂණයක් කරගත යුතුයි, තේරුම් ගැනීමක් කරගත යුතුයි කියන ඉඟිය. එබැවින් ඔබගේ අවධානය මේ පීඩාවල් වල ස්වභාවය, පීඩාවන් වලට හේතුව, මේ පීඩාවන් නික්මෙන ආකාරය මනාව තේරුම් කර ගැනීම. එනිසාවෙන් ඔබට සෑම පීඩාවක්ම ඔබට යම් සංඥාවක් ලබා දෙනවා. ඒ සංඥාව තමයි ඔබ තුළ ඔබ සිහිය අවදි කරගත යුතුයි, ප්‍රඥාව අවදි කරගත යුතුයි, කරුණු තේරුම් ගත යුතුයි කියන සංඥාව. එනිසා පීඩාව එක්ක පීඩා විඳින්නේ නැතිව ඔබ අවදිවන්න, නුවණ අවදි කරගන්න, සිහිය අවදි කරගන්න, සංසුන් වන්න, කරුණු තේරුම් ගන්න. රවට්ටන්නෙත් මමමයි, රවට්ටෙන්නෙත් මමමයි. ඒක හොඳින් අවධානයෙන් යොමු කරගන්න ඕන. අපි තුල කිසිදු තැනක රැවටීමක් තිබෙන්න බෑ. නිසා ඔබ නොවේ ධර්මයේ දැනගත යුත්තේ ඔබේ ආධ්‍යාත්මය, ඔබේ මනස. එනිසා ඔබේ මනස බලලා තමයි ඔබේ මනසයි හැඩගස්වන්න ඕන, ඔබ නොවේ. ඔබ විසින් ධර්මයේ තේරුම් අරගෙන මනසයි හැඩගස්වන්න ඕන. ඔබ හැඩගැහිලා ඉන්න එපා. ඔබ හැඩගැහිලා හිටියොත් ඒක මමත්වයෙන් යුක්ත තැනක්. ඔබ හැඩගැස්සුවොත් ඔබ ඒක තාවකාලික දෙයක්. හැබැයි ඔබේ මනස හැඩගැස්සුවොත් එක සංසාරික දෙයක්. ඔබේ මනස හැඩගස්වන්න ඔබ හැඩගැහෙනවා. ඔබ දවසින් දවස වෙනස් වේවි. එක එක අරමුණුත් එක්ක වෙනස් වේවි. ඒත් ඔබේ මනස මනසට හොඳට ඇහුම්කන් දෙන්න. මනස තේරුම් ගන්න. සක්කාය කියන ස්වභාවය, මමත්වය කියන ස්වභාවය, සක්කාය දිට්ඨිය කියන ස්වභාවය දුරු කිරීම, නිරෝධ කිරීම තමයි අපේ ධර්ම ශ්‍රවණය කිරීමේ අරමුණ, භාවනාවේ අරමුණ. කුමක්ද එකම ඉලක්කයයි? සක්කාය කියන ස්වභාවය නිරෝධ කිරීම, පළවා හැරීම, දුරු කිරීම ආදී වචන පාවිච්චි කරන්න පුළුවන්. ඒ සක්කාය කියන ස්වභාවයෙන් ඉවත් කිරීම හෝ ඉවත් වීම හෝ සපුරා නැති කිරීම, සක්කාය දිට්ඨිය, ආත්ම දෘෂ්ටිය, මේක තමයි ප්‍රශ්න හදන්නේ, මේක තමයි භවය හදන්නේ, මේක දුරු කිරීම තමයි ආර්ය මාර්ගයේ ඇතුල් වෙන දොරටුව. මේක දුරු කරගන්නයි මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ. මේක සංඥාවෙන් කරන්න බෑ, පුජ්‍යලත්වයෙන් කරන්න බෑ, ස්ත්‍රිය පුරුෂයේ හැටියට කරන්න බෑ, ආගමිකයේ හැටියට කරන්න බෑ, ජාතිකයේ හැටියට කරන්න බෑ. එසා මේ සියල්ල පසකදා ලූ තැන තමයි මේ සත්‍යෙහි මාර්ගය අපිට උදා කරගන්න පුළුවන්. ඔබ බෞද්ධයෙක් නම්, ඔබ වෙනත් ආගමිකයෙක් නම්, ඔබ ජාතිකයෙක් නම්, ඔබ දේශපාලන පක්ෂයක නම්, ඔබ වාර්ගිකයෙක් නම්, ඔබට නිවන් දකින්න බෑ. ඒ සියල්ල දුරු කරවූ මනසමයි සත්‍ය අවබෝධය කරන්නේ. ඔබ තුළ කිසිදු ගැටුමක් හට නොගන්නා විදියට කටයුතු කිරීමයි ශාසනික උපදේශය. ඔබේ මනස කුණු බාල්දියක් නම් ටස්බින් එකක් නම් ඒකේ පල්ල කපල තියාගන්න කියලා කියන්නේ අන්න ඒක නිසා. පල්ල කපා තිබෙන ඩස්බින් එකට එල්ලල තියෙන එකට මොනවා දැම්මත් ඒකේ රඳවා ගැනීමක් නැහැ. අන්න ඒ වගේ කිසිදු දෙයක් රඳවා නොගන්නා වූ මනසක් ගොඩනගා ගැනීමට එවැනි උදාහරණ ගෙනල්ලා දීලා තියෙනවා. ඒ කියන්නේ අපි හරි අකමැතිනේ කුණු වැටෙනවට නේද? අපි අකමැති දේවල් තමයි අපිට කුණු. නමුත් වළක්වන්න බෑ. ලෝකේ ජීවත් වෙද්දී අටලෝ දහමම වැටෙනවා මේ බාල්දියට. ඒකයි කියන්නේ මේක රඳවණය. පල්ල කපල තියාගන්න. ඒක මොන දේවල් ඒ බාල්දියට දැම්මත් අනිත් පැත්තෙන් ඒව වැටෙන විදියට හදාගන්න. එතකොට මේ පල්ල කියලා සවි වෙන්නේ මමත්වය. පැහැදිලිද? පල්ල කියලා සවි වෙන්නේ මමත්වයේ පින්නතුනේ. මමත්වය දුරු කර ගැනීමයි පල්ලයින් කර ගැනීම කියලා කියන්නේ. ඒ නිසා මට ලෝකේ අප්‍රසන්න සිතිවිල්ලකුත් නැහැ, ප්‍රසන්න සිතිවිල්ලකුත් නැහැ. ඇයි එහෙම වෙන්නේ? අර බෙදන්නා තමයි මමත්වය. සංස්කෘතිකව බෙදෙනවා, ආගමිකව බෙදෙනවා, ජාතිකව බෙදෙනවා, වාර්ගිකව බෙදෙනවා, දුප්පත් පෝසත්කම් වලින් බෙදෙනවා, උගත් නුගත්කම් වලින් බෙදෙනවා. කොයි ලෝකේද? ලෞකික ලෝකයේ මමත්වයෙන් යුක්ත මිනිස්සු තමා පිළිබඳව තමන් බෙදා ගන්නවා. මම මෙහෙම හිටියාම ලොකු කෙනෙක්, මෙහෙම හිටියාම පොඩි කෙනෙක්, මෙහෙම ඇඳාම ලොකු කෙනෙක්, මෙහෙම ඇඳාම පොඩි කෙනෙක්, මේ වාහනෙන් ගියාම ලොකු කෙනෙක්, මේ වාහනෙන් ගියාම පොඩි කෙනෙක්, නැද්ද? ඒ බෙදීම ඔක්කොම හටගෙන තියෙන මමත්වයෙන්. මේ ලෝකේ සත්වයේ පුජ්‍යලයක් නැත. එහෙනම් කිසිම හැඩයක පුජ්‍යලයක් නැත. ඒ නිසා බුදුරජාණන් වහන්සේලාට හැඩයක් නැත. ආර්ය ශ්‍රාවකයෙක් වෙන ඔබත් හැඩයක් නොගත යුතුයි. මොකද ඔබත් කළ යුත්තේ? හැඩයක් නොගත යුතුයි. බලන්න ඔබේ හැඩේ. මගේ හැඩේ කියලා අල්ලගෙන ඉන්නද මේ තියෙන? මගේ හැඩේ අතාරින්න ඕන. හැඩයක් නොගත යුතුයි. ඔබ සමහර වෙලාවල් වලට යම් හැඩයකට පත් වෙලා ඇති. ඒ කිසිම හැඩයක් නැත්නම් අඩුම තරමේ ඔබට පිරිමි හැඩයක් හෝ කාන්තා හැඩයක් හෝ ඔබේ මනසේ ඇති. ඒකත් හැඩයක් තමයි. සියලු ලෝකයන්හි දුරුවීම, සියලු ලෝකයන්හි නොඇලීම පුරුදු කරන විට මේ හැඩ තල එකිනෙක එකිනෙක සියල්ල දුරු කළ යුතුයි. ඔබටම තේරෙන්න ඕන, ඔබටම වැටහෙන්න ඕන මේ හැඩයක් කියලා අරගෙන තියෙන්නේ මායාවක්, බොරුවක්, අවිද්‍යාවක්. එයට රැවටීමක් පමණයි තිබෙන්නේ කියලා කල්පනා කරන්න ඕන. තේරෙන්න ඕන මනසටම. එවිටයි ඔබ හැඩයක් නොගන්නේ. රවට්ටන්නෙත් මනසයි, රැවටෙන්නෙත් මනසයි. ඔබ කවුද? මා ඔබගෙන් විමසනවා, ඔබ කවුද? ඔබට දිය හැකි උත්තරයක්. ඔබත් විමසන්න, ඔබගෙන්ම මම කවුද? විමිද නොවිමිද? යම් කෙනෙක් විමිද, යම් කෙනෙක් නොවේ මිද? එයි මාගේ ප්‍රශ්නය. ඔබ කෙනෙක්ව සිටින තාක්කල් ඔබට විශ්වයට එක්වන්න බෑ. සද්ධර්මයට ඇතුල් වෙන්න බෑ. සද්ධර්මය සමග සම්බන්ධ වෙන්න බෑ. ඔබ කෙනෙක්ව සිටියදී ඔබ නොකිසිවෙක් බවට පත්වෙන මොහොතේමයි ඔබ සද්ධර්මය සමග එකතු වන්නේ. ආර්ය භූමිය මාර්ගය සමග එකතු වන්නේ. ආර්ය ධර්මය සමග එකතු වන්නේ. ඔබ භාවනාව තුළින් වෙහෙසට පත්වන්නේද? ඔබ භාවනාව තුළින් ඉතාම සහනශීලී බවට ඔබේ ආධ්‍යාත්මය පත්වන්නේදයි ඔබ බලන්න. ඔබ තරමක් වෙහෙසට පත්වුවත් ඔබේ ගැඹුරු ආධ්‍යාත්මය වඩාත් සුවච කීකරු බවට, ශාන්ත බවට පත්වී ඇත්නම්, අතහැරුණු ස්වභාවයට පත්වී ඇත්නම්, එයයි වැදගත්, එයයි අගයන්නේ, එයයි වටින්නේ. සච්චිත්ත පරියෝදපනං, තම සිත දමනය කිරීම, තමා හැදීම නෙමේ, තමන්ගේ හිතයි හදන්න තියෙන්නේ, හිතයි නිවන් දකින්නේ, හිතයි අපාය යන්නේ, හිතයි දිව්‍ය ලෝක යන්නේ, හිතයි නිවන් දකින්න ඕන. නිවන යම් දිශාවක නැත, යම් තැනක නැත, අහවල් තැන තිබෙනවා යැයි කිව නොහැකි. ඒ ඉන්ද්‍රියට ගෝචර නැත. එහෙමනම් අපි මේ නිවන් දකින්නේ ඉන්ද්‍රිය පොර බැදීමක් කිරීම පළක් නොවේ. ඒ ඉන්ද්‍රිය ගෝචර නැත. වේලාසනින් අවධාරණය කරලා තියෙනවා කරුණු මේක සොයාගෙන යන්න කලින්. ඉන්ද්‍රිය ගෝචර නැත. ධර්මය අනන්තයයි කිවද නොහැකිය, අන්තයයිද කිව නොහැකිය. ධර්මයේ පුජ්‍යලයක් අවබෝධ කරගන්නවා යයි කිව නොහැකිය. අවබෝධයෙන් පසුව ඔහු පුජ්‍යලයක් යයි ආමන්ත්‍රණය කළ නොහැකිය. යම් කිසි කෙනෙක් ධර්මය අවබෝධ වුණොත් එතැන් පටන් ඔහු පුජ්‍යලයක් යයි ආමන්ත්‍රණය කළ නොහැකිය. ඔබ තුළ රජ්ජුරුවෝ කවුද? ඔබ. අන්නේ රජකම අතහැර දැම දමා යැවීම යෑම තමයි ධර්මය සොයා යෑම. සෑම කෙනෙක්ගේම ඔබ තුළ රජ්ජුරුවෝ ඔබ. ඒ රජකම අතහැර දමා යෑම තමයි ධර්මය සොයා යෑම. රජකම අතහැර යනවා කියන්නේ අන්න ඒකට පින්නතුනේ. බාහිරෙන් රජකමක් අතහැරලා යන එක නෙමෙයි, ඔබ තුළ ඔබ රජ්ජුරුවෝ ඒ රජකම අතහැර යෑම තමයි. රජ්ජුරුවන්ගේ ස්වභාවය මොකද්ද? තීන්දු තීරණ ගැනීම, නීති පනවා ගැනීම, පැනවීම, දඬුවම් දීම, ඒ වගේම ගංවර ප්‍රසාද සම්මාන ලබා දීම. රට ආරක්ෂා කිරීම. ඉතින් ඔබ තුළ ඔබ මේ සියලුම දේ කරන්නේ නැද්ද? කරනා නේ. ඔබේ රට ඔබ ආරක්ෂා කරනවා. අපි ලොකු තාප්පයක් ගහගෙන අපි ආරක්ෂා කරන්නේ අපේ රට තමයි. අපේ රටේ ඒ ටික තමයි. ඒක රටක් බවට පත් වුණාම රටවල් වටේටත් මහා කම්බි වැටවල් තාප්පවල් තියෙනවා. එතකොට මනසක් ඇතුළෙත් එහෙමයි. ඒ රජකමෙන් ඔබ නිදහස් වෙන්න ඕන. මොනවද? තීන්දු තීරණ දෙන කමින්, සම්මාන ගෞරව දෙන කමින්, ආරක්ෂා කරන ස්වභාවය. ආරක්ෂා කරන දෙයක් නෑ. අර පුක්කුසාති කියන ඒ රජතුමා රජකම දාලා යනකොට ගාඩ් එක අරන් ගියේ නෑනේ. ගාඩ් එකත් වැඩක් නෑ. දැන් මම රජෙක් නෙමෙයිනේ. මාව ඝාතනය කරලා මරලා වැඩක් නෑ. ඒ රජකමත් එක්ක අතහැරලා දාන්නේ සියල්ලක්ම. බිරිඳ, දරුවෝ, දේපල, වස්තුව සියල්ලක් මතහැරලා යන්නේ ධර්මයේ සාගන. සමහර ලාටේ රජතුමාට සිය දිවි හානි කරගන්න තරම් වේදනාවක් ඇති වෙන්නේ නැති. සිය දිවි හානි කරගන්නවා වෙනුවට මේ උත්තරේ ලබා ගන්න නැති. එවිට කාටවත් දොස් කියන්න පුළුවන්ද මේ සියල්ල අතහැරලා සිය දිවි හානි කරගන්න නැතුව ධර්මය හොයාගෙන ගියා කියලා? ඒ නිසා සමහර තැන්වලදී කල්පනාවෙන් මිනිස්සු උත්තර දෙන්න ඕන. එහෙසම මේ රටේ සීදි විහානි කරගන්න අය මහාන වෙනවා නම් අවුරුද්දකට 3-4000ක් මහාන වෙන්න ඕන. මොකද 3000ක් විතර සීදි විහානි කරගන්නවා. යුද්ධයක් නැහැ. නිකන් ඉන්න බැරුවට ඕ අම්මා තාත්තා බැන්නාම, බෝයි ෆ්‍රෙන්ඩ් බැන්නාම, මහත්තයා බැන්නාම, රණ්ඩු වුණාම, ණය අරගෙන ගෙවා ගන්න බැරි වුණාම, විවිධ ප්‍රශ්න ඇති වුණාම, විභාගෙ ෆේල් වුණාම, ඒ එකක් මදි වුණාම, ඒ තුනක් තියෙනවා නේ එකක් මදිලා දිහානි කරගන්නවා. සුදවනසය තමන් ලබාගත්ත දේ, තමන්ට ලැබෙන දේ, තමන්ට ලැබෙන්න සුදුසු දේ. ජීවිතේ යම්කිසි කෙනෙක්, ඕනම කෙනෙක් යම්කිසි කර්මයක් ධර්මයක් ගෙනල්ලා තියෙනවා පින්නතුනේ. ඒ ගෙනල්ලා තියෙන දෙයට තමයි මේ වටපිටාව සකසන්නේ. එහෙම නැත්නම් ඒ දේ එයාට සිද්ධ වෙන්නේ නැහැ ජීවිතේ. ඒ නිසා ජීවිතේ අපි ඉඩ දෙන්න ඕනේ සකස්මට, ස්වභාව ධර්මයේ සකස්මට. හැමදේම සතුටෙන් බාර ගන්න පුළුවන් මිනිස්සෙක් වීම තමයි ආර්ය ශ්‍රාවකයෙක් වීම කියලා කියන්නේ. එහෙමනම් අපි උත්සාහ කරමු ලැබීම් නොලැබීම් හැමදේම සතුටෙන් බාර ගන්න. නින්දා අපහාස සතුටෙන් බාර ගන්න. අවසානයේ ඔබේ පංචස්කන්ධය හැරදා යන දවසේ වෙනත් අපි කියන මරණයේදීද ඒ ආදරයෙන් හා සතුටෙන් බාර ගන්න ඉගෙන ගන්න. ඔබේ මනස, ඔබේ ඥානය, ඔබේ ගුණය එතෙන්ට දියුණුද කියලා ඔබම පරීක්ෂා කරලා බලන්න. හැමදේම සතුටෙන් බාර ගන්න පුරුදු වෙන්න. කොහොමද අපිට හැමදේම සතුටෙන් බාර ගන්න ශක්තිය ලැබෙන්නේ? මමත්වයෙන් තොර වුණොත් පමණයි. අර ඩස්බින්නකේ පල්ල කපලා තිබුණොත් පමණයි අපිට ඒ දේවල් සතුටෙන් බාර ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැනේ. ඕන කෙනෙක් එනවා කවුරු හරි ගුණ දාන්න. කමක් නැහැ දාන්න. මේ පල්ල කපලා තියෙන්නේ. වැටෙනවා. වැටෙනවා. සමහරලාට බුදුරජාණන් වහන්සේ උපමා කරන ගින්නක් වෙන්න කියලා. ඕන කෙනෙක් කුණු ගොඩක් අරගෙන එනවා තමන් ගින්නක් ආදන්න පිච්චිලා යනවා පුළුස්සල දානවා. සමහර වෙලාවල් වලදී බුදුරජාණන් වහන්සේ උපමා කරන මහණෙනි ජලයේ වාගේ වෙන්න පිරිසුදු මිනිස්සුත් ඇවිල්ලා පිරිසුදු මිනිස්සුත් ඇවිල්ලා නානවා පිරිසුදු දේත් මේ ජලයට දානවා මල් වැනි දේවල් ඒ වගේම අපිරිසුදු දේත් මේ ජලයට සෝදා කරනවා ජලය ලස්සට ගලාගෙන යනවා කියනවා. තව වෙලාවක මතක් කරනවා මහණෙනි ඔබ මහ පොළොව වාගේ වෙන්න. ඇයි? මේ මහ පොළොවේට පිරිසුදු දේවලුත් දානවා අපිරිසුදු දේවලුත් දානවා. මහ පොළොව දෙකම ගණන් ගන්නේ නැහැ. මේ වගේ මනසක් හදා ගන්න ඕන. ඒ වගේ මනසක් හැදෙන්නේ අපේ මමත්වය මෙතනින් දුරු වුණොත් පමණයි. ඉතින් මේ අකම්පිත භාවය දුරු කරන්න ඕන, පුරුදු කරන්න ඕන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්නන අවස්ථාවට තත්වයට නිර්වාණමය ස්වභාවයට අපේ මනස හැඩගස්වන්න ඕන. ඉතින් මේක මේ මොහොත විතරක් යොදා ගන්න එපා. සුවිශේෂී කාරණයක් අර ධර්මයේ යම් කොටසක් ඒ තේරෙච්ච පුතා කිව්වා වෙලාවේ කිව්වා ඔයත්තන්ට මේක කියන්න ඕන. අනේ ස්වාමීන් වහන්සේ හැමෝම මේ දැනගන්නවා නම් එකම දේශනයක් සතියක්ම අහන්න ඕන. ඒ දරුව පුරුදු වෙච්ච දෙහි තමයි දැන් අද ඉරිද මේ කරන දේශනය එයා ඊළඟ ඉරිද වෙනකම් ඒ දේශනේ මහනවා කියනවා. එක දේශනේ සතියක් මහනවා. සතියක් මහද්දි තමයි මේ දේශනයකින් ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ නිවැරදිම කාරණේ මොකද්ද කියන එකට වැටහෙන්නේ සතියක් මහුවොත් පමණයි. මොකද හේතුව ඉතාම සියුම් ගැඹුරු සංකීර්ණ කාරණා මේ වචන අතර තියෙනවා. තේරුණාද? දැන් අපේ සමහර සිතුවම් තියෙන මෙහෙම බලාගෙන ගියාට ඒ සිතුවමේ මොකවත් තියෙන්නේ විශේෂයක්. ඒත් ඒක නැවත 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 හොඳින් 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 පරීක්ෂා කරලා බලන්න බලන්න අන්න අපිට විශාල දේවල් මේ සිතුවම ඇතුලෙන් දකින්න පුළුවන්කම ලැබෙනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනි. ධර්මය අහන්න 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 ඉතාම සියුම් කාරණා මනාවට පැහැදිලි වෙන්න පටන් ගන්නවා. එසා ධර්මය අහන්න. ඒ දරුවෝ අනේ ස්වාමීන් වහන්සේ හැමෝම දැනගන්න ඕනේ මේ කාරණේ. මම කරේ එහෙම එකම දේශනේ සතියක් අහනවා. එහෙමම තමයි ගොඩක් දෙනෙක් ජීවිතේ තේරුම් අරගෙන තියෙන්නේ. තව අම්ම කෙනෙක් හිටියා ටීචර් කෙනෙක් එයාට මේක අවබෝධ වෙන්නේ වෙන්නේ අහනවා හරි දුකයි එයාගෙනම එයාටම ටීවී එක අනිත් පැත්ත හැරෙවලු හරවල රෙද්දක් දැම්මලු එකට හැසට් රෙකෝඩර් ඔක්කොම අනිත් පැත්ත හැරෙව්වා හාමුදුරන්ගේ එක දේශනා CD එකක් අරගත්තා ඒකම ඇහුව එක දිගට සතියක් ටිකක් අහලා ටිකක් අතහැරලා ටිකක් අහලා ටිකක් අතහැර හැර හැර යනකොට ඒක ටිකක් හොද හොද මඩේ දානවා කියන කතාව එතෙන්ට ගැලපෙනවා අපිත් එහෙම කළා කාලයක් එහෙම කරලා 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 ඉතින් තවනොත් එන්න ඕනේ එතෙන්ට යම් දවසක මේක වැඩ මට තේරුනේ මම අර හුලම් බහිනේ ටයරයකට හුලම් ගහගෙන එනවා වගේ හැමදාම හුලම් බැස්සාම ගිහිල්ලා බර ටිකක් කහලා හුලම් ගහන් එනවා ඉතින් මෙහෙම හුලංග ගහ හැමදාම ඉන්න පුළුවන් යනුංගෙලින්දේ වතුර වුණා වගේ වැඩක්. ඒ මිනිස්සු ගේට්ටු වැහුවොත් එහෙම අපි බඩි කියන්නේ. අනුංගෙලින්දේ වතුර බොන්න ගියාම ඒ මිනිස්සු ගමේ ගියොත් එහෙම අපි බඩි කියන්නේ. ඒ නිසා මම තේරුම් ගත්ත නෑ මේක මම අවබෝධ කරගන්න ඕන. මම අවබෝධ කරගන්න ඕන. ප්‍රාර්ථනා බිඳ වැටීමම තමයි ජීවිතයේ අවබෝධයට නිවනට හේතු වුනේ අපිට. බලාපොරොත්තු වෙන දේවල් නොලැබීමම තමයි ජීවිතයේ බිඳ වැටීමට හේතු වුනේ. බැඳීම් නැතිකමම තමයි ජීවිත අවබෝධයට හේතු වුනේ. බැඳීම් දුකයි කියලා තේරුම් ගැනීමම තමයි ජීවිතයේ අවබෝධයට හේතු වුනේ. කලකිරෙන්න කලකිරෙන්න කලකිරීම වලින් Tamanට වේදනාව දී ගන්න නෙමෙයි අපි බැලුවේ කලකිරෙන්න කලකිරෙන්න ඒ වේදනාවන් වලින් අපි තුලින්ම අපි ගොඩට එන්නේ කොහොමද කියලා. ඒකෙන් තමයි තේරුම් ගන්නේ ශක්තිමත් මිනිසා හා දුර්වල මිනිසා. එනිසා තමයි අර වහරක් තියෙන්නේ සඳුන් ගහ තලන්න තලන්න නේද සඳුන් දැවයක් තලන්න තලන්න සුවඳ හමනවා කියන්නේ. ඒ වගේ තමයි ශක්තිමත් මිනිසා ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න 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 එයා උතුම් කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. මේ ලෝකේ බලන්න පින්නතුනි මිනිස්සුන් ගැහැණුන් දෙයා ලෝකේ දෙයා ජීවිතේ ධනය වෙනුවෙන්ම මැරෙනවා. ගැහැණුන් වෙනුවෙන්ම මැරෙනවා. මරා ගන්න සමහර උදවිය. ධනය හොයලා ගෑනු දෙනවා. ගැහැණු ධනේ තියෙන අය හොයාගෙන යනවා. අම්මා තාත්තා දුව දෙන්නෙත් උඩ සල්ලි තියෙනවද කියලා බලලා රස්සාවක් තියෙනවද කියලා බලලා දුවාට පුතෙක් හොයන්නෙත් පුතාට දුවෙක් හොයන්නෙත් ෆොටෝ එක බලලා ලස්සන බලලා කුලේ බලලා දෑවැද්දටත් මොනවා හරි ගෙයක් හරි ඉඩමක් හරි හම්බ වෙනවද බලලා මට තේරුනේ මේ සමාජෙ මහ කූමෙහි සමාජයක් කියලා. කිසිම වටිනාකමක් නැති කූමෙහි සමාජය. නිකන් යැපෙන්න ජීවත් වෙන්න කන්න බොන්න සහ පුරසාරමට බර සමාජයක්. නිෂ්පලයි, ග්‍රාම්‍යයි, පූතජ්ජනිකයි. බුදුවරු ඕදිහා බලන හැම එකටම hina වෙනවා. හොඳට hina වෙන්න ඕන නම් පත්තරේ මංගල දැන්වීම බලන්න ඕන. දරිනාවෙන්න ඕන පත්තරේ මංගල දැන්වීම බලන්න ඕන. හැම අම්ම කෙනෙක්ම මේ පුතෙක් හොයනකොට සුරා සූදුවෙන් තොර කෙනෙක් හොයන. හරි ඉල්ලීම් හරි බලාපොරොත්තු තියෙන ගොඩාක් දේවල් තියෙනවා hina වෙන්න දේවල්. ඒ තමයි මානව සමාජය. ඒ තමයි මිනිස්සු. ඒ තමයි මිනිස්යාගේ හැටි. ඇත්තෙන්ම පිහිට වෙන්න බෑ මිනිස්සෙකුට. මිනිස්සෙක් පිහිට වෙන්නේ නෑ. ඒ නිසා තමන් තමන්ට පිහිට කරගන්න ඕන. පිහිට වෙන්න බෑ. පිහිට වෙන්න පුළුවන් වුණත් පිහිට වෙන්න බෑ. අපිට පිහිට වෙන්න පුළුවන් මිනිස්සෙකුට මුදල් හදාර ටිකකින්, කෑම බීම ටිකකින්, ඇඳුම් පැළඳුම් ටිකකින් පමණයි. අපිට පිහිට වෙන්න පුළුවන් ඔබට මානසික සුවතාවයක් පිණිස ධර්මයෙන් පිහිට වෙන්න පුළුවන්. ඔබත් ඒ ධර්මය නුවණින් ලබා ගන්න ඕන. නැත්තම් ධර්මයට දොස් කියන්න එපා. මගේ ජීවිතයට වැදිච්ච හොඳ වචනයක් තමයි එක්තරා කාලයකදී මට මතක් කළා ස්වාමීන් වහන්සේ නම. උඹත් හරියට අර මේ වතුර හිඳෙනකම් බලාගෙන ඉන්න ගිජුලි හිණියෙක් වගේ නේද කියලා කිව්වා. ඒකත් මගේ හිතට වැදුනා. එකම ගඟකට වෙලා වතුර හිඳෙනකම් බලාගෙන ඉන්නවා මාළුවෙක් අල්ලගන්න. එහෙම බලාගෙන ඉන්නවා වගේ. ඊළඟට තව දවසක් ස්වාමීන් වහන්සේ කෙනෙක් කිව්වා කැලේ ඉන්න සිංහයා ලොකුම සතා බවට පත් වුණාට කටට ගොදුරු පනින්නේ නැහැ කියලා. ඒකත් හරි ලස්සන කතාවක්. ඒ වගේම අපේ මේ ධර්මයේ හැම තැනම තිබ්බට වෙන්නතුනේ ඔය ධර්මය ඇවිල්ලා අපේ ඇඟේ ඇලෙන්නේ නැහැ. අපි සොයාගෙන ගිහිල්ලා අවබෝධ කරගන්න ඕන. මහන්සියලා ඒක තේරුම් කරගන්න ඕන. සිංහයා ලොකුම සතා තමයි. කවුරු හරි මුවෙක් ඇවිල්ලා ළඟට ඇවිල්ලා කියනද මේ මාව කාපන් කියලා කියන්නේ නැහනේ. ඒ වගේ ධර්මයේ කියන එක පින්නතුනේ අපි සොයාගෙන ගිහිල්ලා ඒක තේරුම් ගන්න ඕන. මහන්සි වෙන්න ඕන. හොඳින් අහන්න ඕන. හොඳින් යෝනිසෝ මනසිකාරය කරන්න ඕන. හොඳට ප්‍රතිපත්ති වලට එකතු වෙන්න ඕන. ප්‍රතිපත්ති කියන්නේ වෘත නෙමෙයි, සත්‍යයට අනුගත වීම. තමන් සත්‍යය කියලා දකින දේ තුළ අලෝභ අද්වේෂ අමෝහ ඇති තැනට සත්‍ය වූ තැන එතන, එතන නැති තැනට එකතු වෙන්න ඕන. ඒක තමයි ධර්මයට අනුගත වීම. ඒක සිද්ධ කරගෙන සිද්ධ කරගෙන සිද්ධ කරගෙන යනකොට විවිධ වෙනස්කම් ඇති වෙලා ඇති වෙලා ඇති වෙලා ඔබට මේ සක්කාය දිට්ඨිය දුරලීමේ ආශ්චර්ය යම් මොහතක, ඒ අද්භූත ධර්මයේ යම් මොහතක උදා වෙනවා. මේක තර්කයට ගැලපෙන්නේ නැහැ. ඔප්පු කරලා පෙන්නන්න බෑ. සතිපුජ්‍යලේක මේක තේරුම් ගන්නේ නැහැ. ඉන්ද්‍රිය ගෝචර නැහැ. ආවල් තැන තියෙනවයි කියන්න බෑ. හැබැයි දුර්ලභ වාසනාවන්ත පින්වන්ත මිනිස්සෙක් මේක තේරුම් ගන්නවා. ඒ නිසා මේක ආශ්චර්ය අද්භූත ධර්මයක්. මේ සමාජයේ පිනුතුන නිවනක් තිබුණේ නැහැ. පෘථුවිය පවතින අවුරුදු මිලියන ගණන්, මානව සත්වයා අවුරුදු මිලියන ගමනක් පරිණාමය වෙනවා. මේ පහසුකම් ටික තියෙන්නේ මේ සියවස් දෙක ඇතුලේ තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ. 900 වැනි සියවසේ මේ 2000 සියවසේ තමයි මේ වර්ධනය සිද්ධ වීගෙන ඉන්නේ. මෙතරම් වර්ධනයක් 800 ගණන් වල තිබුණේ නැහැ. 1900 800 ගණන් වල තිබෙන්නේ නැහැ. 800 ගණන් වලේ තිබෙන්නේ නැහැ. ඔක්කොම 1900 වසරේදී සහ මේ 2000 වසරේදී තමයි හොඳට බලන්න ඉතිහාසය. අද මොනවද අපිට අඩු? කිසි දෙයක් අඩු නැහැ. කිසි දෙයක් අඩු නැහැ. ටැප් එකෙන් වතුර ටික කලින් නවාගෙන බීපු මිනිස්සයාට, ලෙන්දට ගිහිල්ලා වතුර ගෙනාවු මිනිස්සයාට, තමන්ගේ කාමරේම වතුර නාගන්න පහසුකම්, උණු වතුර නම් උණු වතුර, ඇල් වතුර නම් ඇල් වතුර, හැම පහසුකමක්ම, හැම සුවයක්ම ඕන තරමට අපේට උෂ්ණත්වය පාලනය කරගන්න පුළුවන්. ඉස්සර ඉතින් උෂ්ණත්වය පාලනය කරගන්නේ අතින් තමයි, නැත්තම් කොලේකින්. ඒ සියල්ලක්ම තීද්දිත් මිනිස්සු නෑ කියලා හිතන එකනේ වැඩේ. දුප්පත් කියලා හිතන එකනේ වැඩේ. මදි කියලා හිතන එකනේ වැඩේ. පින්නතුනි, ත්‍රිවිලර් එකක් සැප පහසුයි සිද්ධාර්ථ ගියපු අශ්වකරත්තෙට වඩා. ඔබතුමා කියන්නේ නැහැ කියලාද? නැත්තම් කරත්තක ගිහිල්ලා බලන්න. අශ්වකරත්තයක් දාගෙන 40ට විතර අශ්වය එලෝගන යන්නකෝ බලන්න, කොන්ද ගැටේ නැටි. වලක වැටිච්ච ගමන් පෙරලිලා ගිහිල්ලා කොහේ හරි විසි වෙලා තියෙන හැටි. ඇයි සොකට් සෝපර් තියෙනවා ඇයි? ඈ, ඒ මොකවත් නැහැ. ත්‍රිවිලර් එක අශ්වකරත්තයටත් වඩා වේගෙන් උච්ච යනවා, ඒ වගේම සැප පහසුයි. ඉතින් ත්‍රිවිලර් එකෙන් එහා කියන්න ඕනේ නැනේ. එතකොට කොච්චරද? එහෙනම් මේ 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 කාලේ කියන්නේ ඔබ මං හිතන්නේ විශ්වයේ පින්ම පින් කරපු පිරිස. දිව්‍ය ලෝකෙත් ලොකු තරඟයක් දීලා සුපර් ස්ටාර්ස්ලා වෙලා ආපු පිරිස මේට. මං නම් හිතන්නේ එහෙමයි. ඔබට හිතෙන්නේ නැද්ද එහෙම? මං හිතන්නේ එහෙමයි. දිව්‍ය ලෝකෙත් සුපර් ස්ටාර් තරඟයක් තියලා ඒ තරඟින් දිල්ලා ආපු අය. නැත්තම් මෙච්චර පහසුකම් ගොඩක්. ඒ වගේම සුවිශේෂත්වය තමයි ධර්මයේ සැඟවී තිබුණ අවබෝධය. ධර්මයේ තිබුණ වචන ටික තිබුණා, මිනිස්සු අවබෝධ කරගත්ත අය අඩු වුණා. කොහොම හරි මේ අවබෝධය මතු කළා, මතු වුණා හරිම පින්වන්ත විදියට. අපි මේක තේරුම් ගන්න හැම කෙනෙක් ළඟටම ගියා. පිස්සොයි කියලා, විකෘති කියලා හංවඩු ගහන මනුස්සය ළඟටත් අපි ගිහිල්ලා තියෙනවා. හැම තැනින්ම පාර්ට්ස් අපිට ලැබුණා. හැම තැනින්ම මිනිස්සෙක ගන්න දෙයක් තිබුණා. අපි සමනලෙක් වගේ, බඹරෙක් වගේ ගිහිල්ලා ඒ අවශ්‍ය ටික පමණක් අරගෙන ආවා. ඒ ලස්සන මේවදයක් හැදුවා. ඒ තමයි මේ ධර්මය. ඔබත් එහෙම හදාගන්න ඔබේ මේ වදය, ඔබේ ආධ්‍යාත්මය. ඒ ඔබගේම සතුටට, භුක්තියට, සැනසීමට, මරණාසන්නයට, මරණයෙන් පස්සේද, ජීවත් වෙන කාලයටද, ඒ සුන්දර අත්දැකීමක්, ලස්සන අත්දැකීමක් බවට පත් කරයි. තේරෙන්නේ නැත්නම් උත්තරේ නැවත නැවත ධර්මය අහන්න. එක දේශනේ සතියක් අහන්න. මම හිතනවා ඒක හොඳ වචනයක්, හොඳ උපදේශයක්. ගොඩාක් උදවිය මේ දේශන අහගෙන 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 යන අලුත් අලුත්. හැබැයි එකක්වත් හරියට තේරුම් අරන්නේ නැහැ. හරියට වාහනයකින් පිනතුනේ එක දිගට අපි හයිවේ එක 5 කිලෝමීටර් 100ක වේගෙන් යනවා. හදවනවා. අපිට එක දෙයක්වත් හරියට පේනවද පාරේ තියෙන? එක දෙයක්වත්. ආ, පන්සල පාස් වුණා. ආ, එහෙමයි. අර අතන මොඩෙක් හිටියා, දැක්කේ නේද? දැක්කේ නෑනේ. සස් වැල ගියා. ඉතින් ඒ නිසා අපි වේගෙන් නෙමෙයි, බොහොම හැමින්, බොහොම හැමින්. මං හිතන්නේ මටත් ලොකුම රහස ප්‍රඥාව දිනු වෙන හේතුව ඒකයි. මම අපේ චන්දවිමල නායක හඳුරගේ කාලේ මුල්ම කාලේ පොට්ටික බලද්දී වුණත් මම කරේ වරුවක් හරි දෙකක් හරි එකම පිටුව කියවීම. එකම පිටුව කියවීම කියලා කියන්නේ ඒ වචන ගලපමින්, වචන සම්පින්නණය කරමින් එහි ඇති ගැඹුරු ගැඹුරු අරුත් සංකල්පනා කිරීම. අන්න එවිට අපේ ප්‍රඥාව දියුණු වුණා. ඉතින් ඒ කාලෙම තමයි මට નિરાයාසයේ සොයාගෙන යන්න අවශ්‍යතාවය තිබුණේ. මම මේක ලංකාවේ කොහේ හරි හොයාගන්නවා කියන මහන්සියෙන් ඉද්දි තමයි ඉතාම දුර්ලභව ලැබුණේ. ඉතින් ඒ નિરાයාසයට මම අදපත් වෙලා ඉන්නවා. ඒ નિરાයාසයේ මම භුක්ති විඳිනවා. මම බලාපොරොත්තු වෙච්ච දේ එදා භෝගහක් යට මට අද ලැබිලා තියෙනවා. ඒ નિરાයාසයේ මම ඔබට දායාද කරනවා. ඔබත් ඒ දායාදය නොහලා ලබන්න. එවිට මම විශ්වාස කරනවා මම වගේම ඔබත් ඒ નિરાයාසයේ සතුටින් භුක්ති විඳීවි කියලා. ලෝකෙට පේන කෙනෙක් ජීවත් වෙන්න ඕනේ. ඔබට ඔබ පේන්න, ඔබට ඔබ දැනෙන්න ජීවත් වෙන්න, ඔබ පුරුදු වෙන්න. ලෝකයේ ඉතින් එක එක විදියට හිතයි අපි මොනව කරන්නද? නේද? මන් දිහා බලලා එක එක්කෙනා එක එක දේවල් කියනවා. මම කියන්නේ ඒ ඔබට පේන විදිය ඔබේ කණ්ණාඩියේ හැටි එච්චරයි. මම කිසිවෙක් නොවේ. මම ඒ කිසිවෙක් නොවේ. මම කියලා කෙනෙක් බවට පත් වෙලා හිටියේ මං ඒකෙනුත් නිදහස් වුණා. මං කිසිවෙක් නොවේ. අපි මිනිස්සුන්ට මුකුත් කරන්න බෑ. මිනිස්සු මහා මිස් අන්ඩර්ස්ටෑන්ඩින් යන ටොක් ගාලා. ඒකට හේතුව මේ මිනිස්සුන්ගේ මනසවල් හරි දුෂ්ටයි. මං දවසක් දුප්පත් ගම්මානයකට ගිහිල්ලා මම කිව්වා මහා දරුවෝ කී දෙනෙක් ඉන්නවද? 8 දෙනෙක්ද 9 දෙනෙක්ද ඉන්නවා කිව්වා. මිනිහට ගණන් කරගන්නත් බෑ. මේ මං කිව්වා මේ අර අහවල් බෞද්ධයා නාලිකාවේ මේ දරුවන් 5 දෙනෙකුට වඩා වැඩි පවුල් වලට ශිෂ්‍යත්වයක් දෙනවා. පොඩ්ඩක් මේ එකට ලියලා ඕගොල්ලෝ දාන්න කියලා මම කිව්වා. කිව්වා මිනිහා ටික ටිකක් විස්තර ටික අහගෙන 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 ඉඳලා මගෙන් අහනවා එක්කෙනෙක් බඳගත්තාම ඔබ වහන්සේට කීයක් හම්බ වෙනවද කියලා. මම මේ බැලුවා මේ කැරකිලා මේ මොකද්ද වෙන්නේ යන්නේ කියලා. එතකොට මේ බලන්න මිනිස්සෙක් හැටි. ඒ නිසා තමයි මම කිසිම සංවිධානයක් හරි මොකක් හරි හදාගෙන මේ දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න කියලා කිසිම සොසයිටි එකක් මෙහි නැහනේ. ඇයි හේතුව? ඔය මිනිස්සු කියන්නේ මේකෙන් අපි හැම කරන් කෑවා කියලා කියන්නේ නැහැ. ඒක නිසා කරන්නේ නැහැ. කොහොමද ධර්මයෙන් දෙන්න ඕන මිනිස්සුන්ට මේ ඇඳම් කුටු ටොයිලට් දීලා වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේටත් මාරය ඇවිල්ලා කිව්වා මේ ලෝකෙට මෙහෙම සේවය කරන්න කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරා මාරය එක මිනිස්සෙකුට රත්තරන් කන්දක් හදලා දුන්නත් ඇස ඇහිමටපත් වෙන්නේ නැහැ. ඒක නිසා මම ධර්මයෙන්ම දෙනවා මිසක් වෙන දෙයක් දෙන්නේ නැහැ. ඒ නිසා මාගේ තියෙන්නේ ධර්ම දායාදයමයි. සමහර හාමුදුරුවන් නම් ඉන්නවා ඉතින් ගෙවල් දායාද තියෙනවා, ටොයිලට් හදලා දෙනවා, පාසල් හදලා දෙනවා. ඒවා මං හිතන්නේ ගිහියන්ගේ විය යුතු දේවල්. වගා හදලා දෙනවා. ඒවා මේ ගිහි කර්මාන්ත, ගිහිව කර යුතු දේවල්. කමන්නේ හාමුදුරුවෝ හරි කරලා ගිහියෙක් නැති හින්දා කරනවා නම් ඒකත් ලොකු දෙයක්. සිල්වතෙක් වෙන්න නම්, ගුණවතෙක් වෙන්න නම් ඉඩ දෙන්නෙම නෑ මේ සමාජයේ. මං දැක එක්තරා දවසක පත්තරයක කාටුන් එකක් අපාය. ඒක තියෙනවා USA, UK ඔහොම අපායවල් තියෙනවා. එක එක අපායවල් මේ SL අපායකුත් තියෙනවා, ශ්‍රී ලංකා අපාය. ඒ අපාය වහලක් නෑ. ඇයි වහලක් නැත්තේ? බය වෙන්න ඕනේ. ඒකෙන් ගොඩ යන ඕන එකෙක් ඒක ඇතුළට ඇදලා දාගන්නේ ඒක ඇතුළෙම ඉන්නේ. ඒ කියන්නේ මේකේ මේ රටේ ආයේ Tamanට වඩා ධනවත් වෙන්නවත්, ගුණවත් වෙන්නවත්, නැනවත් වෙන්නවත්, චරිතවත් වෙන්න කිසිසේත් මෙඩ දෙන්නේ නැහැ. මොකද චරිතයන් පිරිහවා ගත සමාජයක්. චරිතවත් වෙන්න නම් ඉඩ දෙන්නෙම නැහැ. උපැන්න සහතිකේ හරි අකුරක් හොයලා චරිත විනාශය, චරිත ඝාතනය උපාය මාර්ගිකව හරි සිද්ධ කරනවා. පුදුම සමාජයක්නේ, පුදුම සමාජයක්, පුදුම සමාජයක්. ඒක පුදුම සමාජයක්, අරුම පුදුම සමාජයක්. මේ කොහින්ද මේ ධර්මය, කොතනින්ද මේ ධර්මය ආවේ? අපේ ප්‍රකාශන ඔක්කොම ඍණාත්මකව තියෙන්නේ පින්නතුනේ. මිනිසා නොහදා රට හදන්න බෑ. ඉතින් ඍණාත්මකයිනේ. එහෙම නෙමෙයි, ඒක ගුණාත්මක වශයෙන් දේශනා කරන්න ඕන. තව විශ්වවිද්‍යාලයක ගහලා තියෙනවා අලුත් අලුත් දෑ නොතැනෙන ජාතිය ලෝ නොනගී. තනි කර නෙගටිව්නේ. ඕකේ පොසිටිව් විදියට කියන්න තිබ්බනේ. අලුත් අලුත් දෑ තනනා ජාතිය ලෝ නගී කියලා කියන්න තිබ්බනේ. ඇයි නොනගී කිව්වේ? ඒ මේ රටේ හිටපු විද්වතුන්ගේ පොඩි කාලකන්ණි ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. එතුමා නුගතෙක් වෙන්න පුළුවන්, ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි මන් තරම් නැති වෙන්නේ නැති. ඒකයි මට ඒ ඉදෙන්නේ. කවන්නේ එතුමන් හිටියනම් මං හදනවා. දන්නවනේ කොළඹ පැත්තේ යනකොට විශ්වවිද්‍යාලේ ගහලා තියෙන ඉස්සරහා.
ඉතින් එහෙම වෙන්න ඕන ඒක නිසා තමයි අද අපි මෙතනට වැටිලා ඉන්නේ. ඒ නිසා අපි ධනාත්මකෝ ගුණාත්මකෝ මනස ගැන ජීවිතය ගැන හිතන තමන්ට තමන් හොඳට ආදරය කරන කෙනෙක් වෙන්න ඕන. තමන්ට තමන් ආදරේ නම් තමන් සුවපත්ව තියාගන්න ඕන. තමන්ගේ බිරිඳට තමන් ආදරේ නම් තමන්ගේ බිරිඳ සතුටින් තියනවා. තමන්ගේ දායකයන්ට තමන් ආදරේ නම් තමන්ගේ දායකය බොහොම සතුටින් තියනවා ස්වාමීන් වහන්සේ. තමන්ගේ ස්වාමීන් වහන්සේට තමන් ආදරේ නම් උන්වහන්සේ නිරෝගීව තියෙන උන්වහන්සේ සතුටින් තියනවා. ඒක නේද කරන්නේ? තමන්ගේ දරුවන්ට තමන් ආදරේ නම් දරුවන් හොඳින් සතුටින් තියනවා, ඔවුන් නිරෝගීව තියනවා, ඔවුන්ට අර්ථය ධර්මය ලබා දෙනවා. එවිනි ලෝකයකට නේද අපි දිව්‍ය ලෝකය කියලා කියන්නේ? එවිනි ලෝකයට තමයි නිවන් පුරය කියලා කියන්නේ. ප්‍රිය වචනය, සමානාත්මතාවය, අර්ථචරියාව පොත්වල තියෙන්නේ. ඉතින් සතුටින් ඉන්න පුරුදු වෙන්න, සැනසිල්ලෙන් ඉන්න පුරුදු වෙන්න, හැමෝටම යහපත ප්‍රාර්ථනා කරන්න. ලෝකෙටම කොටි වින කියලා වටේටම කේලම් කියලා ඇවිල්ලා සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියන මිනිස්සෙක් නොවන්න මෛත්‍රී චිත්තයෙන් වචනෙන් සුවපත් වෙනවාද, ක්‍රියාවෙන් සුවපත් වෙනවාද, සිතවිල්ලෙන් සුවපත්ව සිටිනවාද හැමතිස්සෙම බලන්න, කටයුතු කරන්න. ඒකයි දහමේ අරුත. දහම තියෙන්නේ සැනසීම මිස වෙන දෙයක් නොවේ. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අද දවසේහි පින් ඇති දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ චන්ද්‍ර ආරියරත්න පින්වත් මහත්මා, ඉද්දවල පින්වත් මහත්මා, ඒ වගේම මහේෂ් ඉද්දවල, ස්වර්ණා මැදිවක හා නිමල් මැදිවක යන පින්නතුන්. ඒ පවුලේ සියලු දෙනාම එකතු පහදු වෙලා බලාපොරොත්තු වන්නේ 2022 දෙසැම්බර් මාස 19 දින අප අතරින් සමුගත් තම ආදරණීය සහෝදරයා වන අශෝක ඉද්දවල පින්වත් මහතාගේ සාංසාරික ගමන, භව ගමන සුගතිගාමි වේවා, යහපත් වේවා, සද්ධර්මයේ මුණ ගැසේවා, ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසේවා කියන ප්‍රාර්ථනාව. අප මෙතුමන්ට ආශිර්වාද කරලා තියෙනවා සුජීවත්ව සිටියදී. නමුත් රෝගාබාධ තත්ත්වයන් උස්සන්න භාවයට පත් වෙලා ඒ පින්වත් අශෝක ඉද්දවල පින්වත් ඒ මහත්මා ජන්මාන්තරගත වුණා. තේතුමගේ භවගමනටත් ආශිර්වාද කරලා පුණ්‍යානුමෝදනා කරලා පිං පඬුරක් වශයෙන් අනුමෝදන් කරනවා. ඒකාන්ත වශයෙන් මෙතුමන්ගේ භව ගමන සැපවත් වේවා කියලා අපි සද්ධර්මානිසංස බලයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පූජ්‍ය ඇමිලිපිටිය ආනන්ද ස්වාමීන් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ධර්ම ශාස්ත්‍රික කටයුතු සිද්ධ කරන්න අවශ්‍ය කරන වෙරවීරිය ශක්තිය ලැබේවා කියලා ඒ පවුල පින්නතුන් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම ඒ සද්ධර්මය ශ්‍රවණය කරන සෑම සිළු දෙනාටමත්, රටවාසි ලෝකවාසි හැම දෙනාටම ආයුරාරෝග්‍ය සැපවර්ධනයත් සද්ධර්ම අවබෝධයත් මේ සද්ධර්ම අනුශාසනාවෙන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එම පවුලේ සෑම සිළු දෙනාටම සද්ධර්මය අවබෝධය ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දෙනාටමත් වහවහ කායික මානසික සුවය වගේම සද්ධර්මයේ අවබෝධය වහවහ සැලසේවා කියලා මේ ධර්මානිසංස බලය ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ ඒ දායකත්වය දැරූ චන්ද්‍ර ආරියරත්න ඉද්දවල පින්වත් මහත්මාට, ඒ වගේම ඒ මහත්මීන්ට, ඒ වගේම මහත්වරුන්ට, මහේ සිද්දවල පින්වත් මහත්මා, ඒ වගේම ස්වර්ණා මැදිවක හා නිමල් මැදිවක යන ඒ පින්වත් මෑණිවරුන්ට, මව්වරුන්ට, පියවරුන්ට හැම දෙනාටම උතුම් තුන්වන්ගේ ආශිර්වාදයත්, සදර්මයේ ආශිර්වාදයත් සැලසේවා, ආයුරාරෝග්‍ය සැනසීමත් සද්ධර්මයේ අවබෝධයත් සලසා ගන්නට මේ ධර්ම කරුණු හේතු වාසනා වේවා ආශිර්වාදයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට මේ සෙවන ලබා දුන්නු මේ ධර්මශාලාව ලබා දුන්නු අපේ පින්වත් චන්දන තිස්සේරා මැතිතුමන්ට, ශාමණ තිස්සේරා මැතිණිය ඇතුළු ඒ පවුලේ දරුවන්ටත් හැමදාමත් අපි කිව්වන කිව්වා ඒ ආශිර්වාදය ලැබෙනවා. අපි කාගෙන්වත් වැලි ඇටයක්වත් ගන්න නැතුව, සත පහක් රුපියලයක්වත් ගන්න නැතුව මේක තනි කරම ඒ ඇත්තන්ව සාදා වතුර බිල් ලයිට් බිල් පවා ගෙවලා ස්වාමීන් වහන්සේට මේක සිය පූජාවක් දෙපාර්ශවයේම මව්පියන්ට පින් අනුමෝදන් වීම පිණිස පූජා කළා. ඒ නිසා හැමදාම පින් පෙරෙන හැමදාම ආනිසංස ඒ කොටසක් ඒ ඇත්තන්ටත් අයිති වෙන මහා පින් බලයක් ඇත්ත සිද්ධ කළ තියෙනවා. ඒ ඇත්තන්ටත් සද්ධර්මයේ ආලෝකය තියෙනවා. ඒ තියෙන ආලෝකය තවත් වර්ධනය වේවා, සැනසීම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සෙල් විහපත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටමත් ලෝකවාසී හැම දිනාටමත් සියලු යහපතම වේවා. අභිවාදන සීලෙස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිඤ්ඤතෝ.